അതിവേദനയായി. വെറു അധികരണേ ഹാ വിനിശ്ചയക്കാരോരുങ്കേ സ്വാധീനത്തെ ആരാക്ഷാ കരീമ ഗറു മന്ത്രിയും സീലുദിനാകെയും വാക്കിയും ഭവ ആധാരണീകരണി ഏ അനുവം ആവശ്യം ഗറു മന്ത്രിയുങ്കെ അവധാനായിട്ട് സ്ഥാവര നിയോഗം കാസൂത്തുന്ന ഏക്ക് എനാം ശ്രേഷ്ഠാധികരണ ഹോ അഭിയാചനാധികരണ വിനിശ്ചയക്കാരോരുങ്കെ ഔദ്യോഗിക പ്രയത്ന പൂർണ്ണ യോജനാവക്കി ഹെര മതുകരം ലഭിയ നൊഹക്കേ യന്ന് കിരീ യൊമു കിരീമട്ട് കെമത്തേം. ഈ അണു സീലമ ഗറു മന്ത്രിയൂരും നെക്കി സ്ഥാവര നിയോഗം അനുകൂല കട്ടിയുത്തു കലയുത്തു ഭവ മെയിൻ അവധാരണീയ കരണാത്ര ഹിമ സ്ഥാവര നിയോഗ കട്ടുകരമിൻ സിധുകരണ ഇവൻ പ്രകാശ സഹ അദാല വചന ഹൻസാ ദ്വാർത്താവിൻ ഇവത് കിരീമട്ട് കട്ടിയുത്തു കരണ ഭവ മെയിൻ ധനു നീമട്ട് കെമത്തേമി. ഓ
ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා තමයි අධිකරණ වලට දෙන්නේ. එතකොට පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා අධිකරණ තීන්දුව කර මතයක් ප්‍රකාශ කරන්න. මේ මන්ත්‍රීවරු බය කරන්න බෑ. උස එළිය උනත් පාර්ලිමේන්තුවේ එළිය උනත් අධිකරණ තීන්දුවක් වැරදි කියලා කියන්න අයිතිය තියෙනවා. මට මතක SBD සාරයක පැතිතුමා
අර මන්ත්‍රීතුමා මගේ නිවේදනය හරියට කියවන්න.
මොකද්ද
මං කියන්නේ කියලා. නිවේදනය කියවන්නේ නැතුව ඔබතුමා මේ වෙන කොහෙ වෙන හිතේ තියෙන අදහස
ඔබතුමා හදන්නේ මේ മന്ത്രിවරු බය කරන්නේ
නේ മന്ത്രിවරු බය කරන්නේ
മന്ത്രിවරු බය කරන්නේ හදන්නේ
මේ කියන්නේ ස්ථාවර නියෝගයේ කරිය අවධානය යොමු කරන්න කියලා මේ කියන්නේ
ඔබතුමා ඔබතුමාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරරු පාර්ලිමේන්තු
ඔබතුමාගේ වෙන මොනවද
වරප්‍රසාදකම කියන කෙනා
අපිට මේ නිවේදනය හරියට කියවන්න
නෑ නෑ ඔබතුමා හදන්නේ අධිකරණය බය කරන්නේ එහෙම බෑ മന്ത്രിවරු බය කරන්නේ හදන්නේ එහෙම බෑ ජනතාවගේ අධිකරණය පාර්ලිමේන්තුවේ වෙන්න බෑ අධිකරණයට දෙන්න.
മന്ത്രി ඒක තමයි මේ කරන්න කියන්නේ. 83 එක විවස්ථානු ස්ථාවර නියෝගයේ අනුම කටයුතු කරන්න කියන්නේ.
ඉතින් අපි ඒක දන්නවා. අයියෝ ඔබතුමා මේක අද කියවන්නේ. අය කරන්නේ.
කියවන්නේ ඒ ගැන සමහරු සැලකිල්ලක් දක්වන නිසා.
උදාහරණයක් කියන්න බලන්න. උදාහරණයක් කියන්න.
ඔබට
උදාහරණයක් කියන්න.
ඔබ
මම පාර්ලිමේන්තුවේ දවසම ඉන්න මිනිසෙයා.
ඔබතුමා ඔතනම ඉඳගෙන
උදාහරණයක් කියන්න.
මේක අධිකරණය
උදාහරණයක් කියන්න.
හරි
ඔබතුමා උදාහරණයක් දෙන්නේ.
දැන්
සම්පූර්ණ අපි බය කරන්නේ නැහැ එපා හොදේ.
කරුණාකරලා අපි ඔහිට වැඩිය ශිෂ්‍ය සම්පන්න වෙමු. පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද පාස්කු ඉරිදින ප්‍රහාරයන් සම්බන්ධ විපක්ෂ නැග ඔබතුමාත් එනවා.
හරි ගරු කතානායකතුමා මට කරුණු දෙකක් දෙක කියන්න තියෙනවා. පළවෙනි කාරණාව දැන් එක වෙලාවකට ඔබතුමා සවන් දෙනවා රාජ්‍ය පාර්ශ්වයේ മന്ത്രിവരുണ്ട് അമതിവരുണ്ട് വരപ്രസാദ പ്രശ്ന കീനവ അധികരണേ വിനിസുരുവൻ വിവേചന ടലക്കറല്ല
ഈക തമയ
നേ പടകിന 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 മട്ട കനഗാട്ട് ഒബതുമാ ഈ തീന്തു മീറ്റ പെര ദെന്ന തിബ്ബേ എഹമന ഇതകൊട്ട ഇക വേളാവകട കീനവ ഔ ദേശീയ നയ പ്രതിവിഹകത കരണേ ക്രീമേ ക്രിയാവലിയ കരണ്ട പുളുവാം മീ പാർലമെന്റ് ഉഹരാ മുദൽ ബലേ തീനേ പാർലമെന്റ് ഉഹരാ
പെഹദിലിയോ
മേ അധികരണ ശേഷ്ട്രേട മേക ഗന മതപ്രകാശ കരണ്ട ബഹൈ കേല വരപ്രസാദ പ്രശ്ന കേനകൊട്ട ഒബതുമ ഇതനദി അധികരണേട ഇംഗിയക് ദക്വനവ ഓ എഹമ തമൈ കേല
ഈട്
പാസ് ഒബതുമ ദൻ കീനവ മേ അധികരണേ മത ഗന കഥാ കരണ്ട ബഹൈ കേല അതിവേദഗത് കാരണം ഡെങ്കറു കഥാനായകത്തുമ അപ്പി ഉദയപാന്തർ അവില്ല റട്ടേ പ്രശ്ന മതുകരണം ബേത് ഹിംഗയാക് തീരണം സൗഖ്യ ഉപകരണ ഹിംഗയാക് തീരണം ശല്യകർമ്മ കരന്ന ബാല ബേത് നിസാ മിനിസ്സു മിയണം അത്യാവശ്യ ബേത് ഹേത് നെ മീസുട്ട് ജീവത്തെന്ന് ബേ കുടാഹ മധ്യ പരിമാണേ കർമാന്ത ഖടാ വെട്ടില തേ കർമാന്തേ ഖടാ വെട്ടില റബ്ബർ പൊൽ ജീവനോപായം ഹമേകക്മ ഖടാ വെട്ടില കർമാന്ത പദ്ധതിയത് ഖടാ വെട്ടില എതൊര റട്ടേ മൂല്യ പ്രശ്നയത് തീന ഏ റട്ടേ മൂല്യ പ്രശ്നയത് തീനകൊട്ട മങ് അഹന്നേ സാധാരണ മങ് അഹണ്ട കെമതി മേ അപി ദകിനോ മേ എക്സത് ജാതിൻഗേ സംവിധാനയേട ജനാധിപതിതുമാ യനകൊട്ട മേ റട ബംഗലോത് കരമു മന്ത്രി വൃത ചെന്നട്ട യന മോന വിഹിനുവന്ത മേ
നേ
നേ നേ പൊടക് ഇന്നബോ പൊടക് ഇന്നബോ മം അഹന്നേ
മേ
മേ ഡെലിഗേഷൻസ് വല യന മന്ത്രി വൃ നടക്കുന്നി അപേ
റട ജനതാ
ബദുസല്ലലി മട പ്രശ്നയന്നേ ജനാധിപതി വരെ പ്രമുഖ നിലദഹരി മണ്ഡലേ ഗിയാന
අරු කතානායකතුමනි හැමදාම උදේට ඇවිල්ලා මෙතුමා මේ කාරණා ඉදිරිපත් කරනවා. අපි පක්ෂනායක රශ්මිමෙදි මේකට කතා කරලා තමයි මේ තීන්දුව ගත්තේ. පාස්පු ප්‍රහාර පිළිබඳව කතා කරන්න, මූල්‍ය ගැටළු පිළිබඳවත් කතා කරන්න ඔබතුමාලා ඉල්ලන හැම අවස්ථාවකදීම දෙනවා. ඉතින් ඔබතුමා වෙනම කතා කරනකොට මේ න්‍යාය පත්‍රයකට දුවන්න බෑ කරු කතානායකතුමනි. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ න්‍යාය පත්‍රයට යන්න. එතුමාලගේ කතාවල්ද ඔබ කියන්න කියන්න.
ඔව් ඔබතුමාගේ ඔබතුමාගේ කතාවේදී ඔබතුමාගේ කතාව කියන්න.
ආස්කු කතාව ඒක නෙවෙයි. මම මේ ඒකට වෙනම විවාදයක්. මම මේ ඔබතුමාට පෙන්නුම් කරන්නේ පක්ෂනායක රැස්වීමේදී අපි දන්නේ නැහනේ මේ රට බංකොලොත් කරපු മന്ത്രി වෘත් යනවා කියලා UN ඩෙලිගේෂන් එක ශ්‍රී ලංකන් ඩෙලිගේෂන් එක
ජනාධිපතිතුමා
අත්‍යවශ්‍ය නිලධාරීවරුන්
ගෙනිච්ච
රට බංකොලොත් කරපු පොහොට්ටු කණ්ඩායමක් කියන්නේ. එතකොට එහා පැත්තේ මෙහා පැත්තේ පැන්න කණ්ඩායම් සන්තෝෂ කරන්න
ගෙනියන්නේ.
මේ රටේ ජනතාවගේ සල්ලි බදු මුදල් මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඇයි මේ විදිහට മന്ത്രി වරුන්ගේ ඒව සතුටු කරන්න ඒ අයගේ සන්තෝෂය උදෙසා
රට බංකොලොත් කරන්න මෙතුමාගේ පියත් මේ රටේ ජනාධිපතිවරයෙක් හැටියට කටයුතු කරා. මෙතුමා අවුරුදු ගාන කැමැතිවරයෙක් හැටියටත් කටයුතු කරා. මේ පොහොට්ටුව පක්ෂයේම හැදුනේ මේ මෑත කාලයකදී. එතුමාලා ඊට වැඩි වක කියන්න ඕනි. මේ උදේ පාන්දර ඇවිල්ලා පිස්සු කැලින්න එපයි කියන කතානායකතුමනි.
හරි ඔබතුමාගේ ඔය වාදයේ මෙතනින් නතර කළා. පාස්කු විවාදයේදී ඔය කාරණේ ගනි. මොකද අවසාන වචනේ?
අවසාන වචනේ. හරි. එතකොට දැන් ඇමතිතුමා කියනවා අපි මේවා ගැන කතා කරන එක පිස්සු කෙලිනවලු. ඔව් හරි. රටේ ජනතාවගේ බදු සල්ලි වලින් රට බංකොලොත් කරපු മന്ത്രി
කණ්ඩායම්
UN එකට ගෙනියන එක පිස්සු කෙලිලා.
හරි.
කොහොම හොඳයි.
UN එකට වෙනම යන්න ඔබතුමා ජනාධිපති වුණාම. පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද පාස්කු ඉරිදින සිදුව ප්‍රහාරයන් සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු රහස්‍ය සාක්ෂි සටහන් ඇතුළත් විපිලියකන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත ලබා නොදීම පිළිබඳ 20/23/19 දින මෙම සභාවේ මතු කරන ලද කරුණු සහ එකී සාක්ෂි සටහන් ඇතුළත් විපිලියකන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධව මේ දිනවල විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සාවාද්‍ය තොරතුරු ප්‍රචාරයීම සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන්ද නිවැරදි තත්ත්වය මම ගරු සභාවට දැනු දීමට කැමැත්තෙමි. ජනාධිපති ලේකම්වරයාගේ 20/21/2024 දින ඇති ලිපිය මගින් පාර්ලිමේන්තුවේ මහලේකම්වෙත එවන ලද ඊයේ සඳහන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අවසන් වාර්තාව පාර්ලිමේන්තු විශේෂ අවසරයේ ඇතිව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් 20/21/2025 වන දින සභාගත කරන ලදී. එසේම ජනාධිපති ලේකම්වරයාගේ 20/22/2021 දින ලිපිය මගින් හා 2/22 දින මාවිත භාර දෙන ලද එම කොමිෂන් සභාවේ සාක්ෂි සටහන්වල 2/1-5 දක්වා පෙළු 87ක් 20/22/2023 දින මා විසින් මෙම ගරු සභාවට කරන ලද නිවේදනයේ ප්‍රකාරව ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිශීලනය සඳහා පමණක් පාර්ලිමේන්තු පුස්තකාලයේ තැබීමට පියවර ගන්නා ලදී. ඉන් අනතුරුව 20/22/3 දින ඇති ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය අනුව එම සාක්ෂි සටහන්වල වෙළුම 2/2/2/3 හි අඩංගු රහසිගත සාක්ෂිද ඇතුළත් ඉහත 2/1-2/5 දක්වා වූ සම්පූර්ණ වෙළුම් ඇතුළත් කරමින් සංස්කරණය කළ නොහැකි ආකාරයේ රීඩ් ඔන්ලි සකස් කරන ලද සංයුක්ත තැටිය කම්පැක්ට් ඩිස්ක් 6ක් භාර දෙන ලද අතර එහි ඇතුළත් 2/2-2/3 වෙළුම් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිශීලනය සඳහා පමණක් ලෙසට වූ ජනාධිපති ලේකම්වරයාගේ උපදේශවලට යටත්ව එම සංයුක්ත තැටි පුස්තකාලයේ තබා මන්ත්‍රීවරයන්ගේ පරිශීලනයට අවස්ථාව සලසා දෙන ලදී. ජනාධිපති ලේකම්වරයා විසින් ඔහුගේ 20/22/3 දින සහ 20/22/14 වෙනි දින ලිපිය මගින් මාවිත දැනුම් දී තිබූ පරිදි අදාළ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා එම රහසිගත සාක්ෂි සටහන් ඇතුළත් තොරතුරු මහජනතාව වෙත විවෘත කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මහලේකම්ගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිශීලනය සඳහා පමණක්ම භාවිතා කළ යුතු බවත් 20/23/9-12 වෙනි දිනැති ලිපිය මගින්ද ජනාධිපති ලේකම්වරයා විසින් නැවතත් අවධාරණය කර ඇති බව මෙම ගරු සභාවට දැන්වන කැමැත්තෙමි.
ඔබතුමාගේ නිවේදනය කිව්වා මේ පිටපත් මහලේකම්තුමීට දුන්න කියලා. එතකොට එතුමීට බාර දුන්න නම් ජනාධිපති ලේකම්ට ආයි තැගිලි ගන්න බෑ.
දැන් ඔබතුමිය කිව්වනේ මේ සාක්ෂි සටහන් ඔක්කොම මහලේකම්තුමියට බාර දුන්නා. එතුමියයි තීන්දුව කරන්න ඕනේ. එතුමිය ජනාධිපති ලේකම්ගේ හනු වුණාවක් නැහැ. ඒකයි මගේ තර්කය. පොඩක් ඉන්නකෝ. එතකොට මේ මොකක්ද කතා රැගෙන තුමා මේ රහස්‍යභාවය කියන්නේ? ඔය කියන සාක්ෂි දුර්ජේ විරුද්ධ අධිකරණේ. ඉට් ඕපන් කෝට්. විවෘත අධිකරණයේ දුට සාක්ෂි කොහොමද රහස්‍යභාවය රකින්නේ? විවෘත කොමිසමේ මේ ගියයි මේ විදිහේ පොඩක් අහගෙන ඉන්නකො. ඔබතුමා අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕන. ඔබතුමා අපේ ජනාධිපති ලේකම් කාර්යාලයට යට වෙලා වැඩ කරන්න එපා. මම කියන්නේ මහලේකම් තුමිට බාර දුන්නාම එතුමිය තීරණයක් ගන්න ඕන. එතුමිය මොකද ජනාධිපති ලේකම් ලියන්නේ? එන පාර්ලිමේන්තුවේ වැඩක් කියන්නේ. හැබැයි එකම එතන ලියලා අහන්න.
බොහොම ස්තුතියි. මේ සම්බන්ධව තවත් කතා අවශ්‍ය නැහැ. දැන් අපි න්‍යාය පත්‍රයට යන්න. අග්‍රාමාත්‍ය ලිපි ලේඛනාදී පිළිගැනීම අග්‍රාමාත්‍යතුමා.
අරු කතානායකතුමනේ 2022 වර්ෂය සඳහා සමුගි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ළමුන් කාන්තාවන්හා ස්ත්‍රී පුරුෂ භාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ තුය මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා දුෂ්‍යාබාධයේ කුණුත්ථාපන බාර අරමුදලේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ තුය යෝජනා කරමි.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු පෙන්දෙමත්
කරු කතානායකතුමනි 1978 අංක 2 ධර්ම අධිකරණ සංවිධාන පන්තියේ 45 1 ආ වගන්තිය සමග කිව යුතු 61 වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 අගෝස්තු 29 දිනැති අංක 23:47 ඇදිරිය 10 දරණ අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරලාද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශී උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරු වැලි කර්මාන්ත මෙතු.
කරු කතානායකතුමනි 2021 වර්ෂයේ සඳහා පොල් පරිශන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්නේ අධ්‍යාපන නිපුණතා ආංශික කාරක සභාවේ වාර්තාව වී රාධාකෘෂ්ණ මැතිතුමා.
Honorable Speaker, I submit the following reports to the Parliament. Annual report of the Arthur C. Clarke Institution of Modern Technology for the year 2021. Annual report of the Vocational Training Authority of the Sri Lanka for the year 2021. Annual report of the Rajaratna University of Sri Lanka for the year 2021. Annual report of the Bhikshu University of the Sri Lanka for the year 2021. Annual reports of the Ocean University of Sri Lanka for the year 2020 and 21. Annual report of the National Engineering Research and Development Center for the year 2020. Annual performance reports of the Ministry of Education, Volume 1, General Education, Volume 2, Higher Education, Volume 3, Skills Development, Vocational Education, Research and Innovation for the year 2022. Annual report of the Postgraduate Institute of Management of the University of Sri Jayawardenapura of the year 2021. Annual report of the Skills Development Fund Limited for the year 2020. Annual report of the annual financial statement of the Institute of Human Resource Advancement of the University of Colombo for the year 2021. Annual report of the National Apprentices to the Industrial Training Authority for the year 2021. And the annual report of the National Institute of Occupational Safety and Health for the year
2020 and 21. Thank you.
ගරුකතානායකතුමනි මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසිය පිළිබඳ ආශික අධීක්ෂණ කාරක සභාවේ වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2022 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාරක සභා වාර්තා සම්බන්ධ වූ එකී කාරක සභා වාර්තා මම ඉදිරිපත් කරනවා.
අමාත්‍යංශ ප්‍රකාශ ඉදිරිපත් කිරීම තිරන්නලස් මැතිතුමා.
ගරු කර්තනායකතුමනි, මට පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. ඊයේ දිනේදී ගරු හෙක්ටප් මහමී මන්ත්‍රීතුමා නගපු ප්‍රශ්නයකට මම කියා සිටියා මේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිලන්ත ජයවර්ධන මහතාගේ නම නැහැ කියලා. නමුත් ඒක මම නිවැරදි කරන්න ඕනේ, මට කණගාටුයි. ඒ නම තියෙනවා. නමුත් ඒ වාර්තාවේ එතුමා ගැනත් තියෙන්නේ කිසිම චෝදනාවක් එල්ල කරලා නැහැ. එතුමා ගැනත් ඒකේ ලියලා තියෙන්නේ නීතිපතිතුමාට සලකලා බලන්න කියලා, මේ යම් කිසි චෝදනාවක් එල්ල කළ හැකිද කියන එක.
හරි, බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැනීම රංජිත් මද්දුම් බණ්ඩාර මෙතුමා. ඒක විවාදයක්
කියනෝනේ.
හරි, ඉතින් ඔබතුමාගේ ප්‍රකාශනය පැහැදිලි කරේ. ඔබතුමාගේ
අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමා, ඔබතුමාට වඩා හොඳයි අමාත්‍යවරයා දැන් අඩු ගානේ පිළි අරගෙන ඒක ප්‍රකාශ කරාද? ඔබතුමා ඒකට වතින දෙන්නේ නැහනේ. ඔබ හංගන්න ගියාම තමයි මිනිස්සු අපිට ගහන්නේ පාර ඉඳලා. ඒ නිසා මෙතුමා ඒක කිව්ව. හැබැයි සලකලා බලන්න කියලා කතාවක් නම් පරීක්ෂණ වාර්තාවේ නැහැ. සලකලා බලන්න කියන එකක් නෑ. ඔබතුමා පිළිගත් එක හරි, සලකලා බලන්න කියන කතාවට
විවාදයක්, සම්පූර්ණ දවසක විවාදයක් තියෙනවා. ඉතින් ඇයි ඒකෙදි ගන්න නැත්තේ ඔක්කොම? මද්දුම් බණ්ඩාර මැතිතුමා පෙසම ඉදිරිපත්
කළා. කතානායකතුමනි, නවමදගම හිනානි කළ උතුර අංක 245 දරන ස්ථානයේ GM ජේරත් මහතාගෙන් ලැබුණ පෙසම
ඉදිරිපත්.
ගරු කතානායකතුමනි, ඌරපොළ දීන බමුණුව රුක් සෙවණ
අන්තර්ගත
ස්ථානයේ පදිංචි JKC රම්‍යා මහත්මියගේ ලැබුණු පෙස්සම පිළිගන්නමි.
හරි, හරි, ඔබතුමා කියන්න මොකද්ද රීති ප්‍රශ්නේ?
ගරු කතානායකතුමනි, අපි දන්නවා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ ඔබතුමා විශේෂ ප්‍රකාශ කරනකොට මාධ්‍ය ආයතන එනවා. දැන් මේ සභාගර්භයේ මාධ්‍ය ආයතන වීඩියෝ කරනවා. එතකොට අපි ඒක දන්නේ නැහැ. ඒක සමහර තීන්දුවක් අරන් ඇති. ඒ නිසා මේ වීඩියෝ කිරීම සිද්ධ කරන්නේ මේ පාස්කු පහරේ සම්බන්ධ කතා කරන කාරණේ පිළිබඳව සෑම මාධ්‍ය ආයතනයකටම යවනවාද? එහෙම නැත්නම් මේ වෙනත් කණ්ඩායමක් විසින් මේක රූගත කරනවාද කියන කාරණේ දැනගන්න අවශ්‍යතාවය අපිට නැද්ද? මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට බයිවීම තුළ ඔය බොනසුරට කරන මහා අගෞරවයක්. ඔබතුමාගේ අභිමතය, ඉතා ගෞරවනීය අභිමතය අනුව මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයට දෙන්න. බලේ ඒකාබද්ධ විපක්ෂ කාලේ ඔබතුමාලා පැය 3ක් ගන්නවා මේ වලට බැලලා මේ ලේකම්තුමිලා සාක්ෂි ඇති. එදා ඒ කතානායකතුමාලා ඔබතුමාලගේ හැලට අවස්ථාව දුන්නා. ඇයි අපිට මේ විපක්ෂයේ ඇදීර අපේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරන්න දෙන්නේ?
ගරු
කතානායකතුමා, ඔබතුමා අපසාදයට ලක්වන්න එපා.
පැහැදිලි කරන්නකම් ඉන්න. ඒ පින්තූර ගන්නේ අපේ පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශයේ. වෙන කවුරුත් නෙමෙයි. ඔබතුමාලා හැම දෙයකටම වැරදි හොයනවානේ මෙතන. ඈ, හැමදාම නැත්නම් මොකද? හැමදාම ගන්න ඔබතුමා දකින්න නැතුව. ඒක මේ පැත්තෙන් ගන්න, ඒක මේ පැත්තෙන් ගන්න. නිකම් තේරුමක් නැති කාලේ නාස්ති කිරීමක් කරනවා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සැප්තැම්බර් 8 වෙනි දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව රැසීමේදී තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. අමාත්‍යාංශ නිවේදන නීතිඥ සුසින් ප්‍රේමජාන්ත මැතිතුමා.
ගරු කතානායකතුමනි, මම ඊයේ දැන දුන්නා වගේ අමාත්‍යංශ නිවේදනයේ සූදානම් මම මේක කිරීමට පෙර ආතුව යම් නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ඊයේ මම ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමෙක් විසින් නගන ලද ප්‍රශ්නයකදී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව ඉතිහාසයත් එක්ක කරුණු දැක්වුවා. එතෙන්දී මං කිව්වා දිවංගත අතුලන් මුදලි මැතිතුමා අධ්‍යාපන ඇමතිවරයා හැටියට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පනත ගෙනාවයි කියලා. හැබැයි අපේ මිත්‍ර බුද්ධික පතිරණ මැතිතුමා නැගිටලා කිව්වා ඔබතුමාට යම් වැරදීමක් වෙන්න ඇති, ජාතික අධ්‍යාපන කොමිෂමේ සභාපතිනි ලක්ෂ්මණ ජයතිලක. ඒක හරි. හැබැයි මම මෙතෙන්දී ගරු සභාව දැනුවත් කරන්නත් ඕනේ, එතුමා දැනුවත් කරන්නත් ඕනේ, මම වැරදි දෙයක් මේ පාර්ලිමේන්තුවේ කියන්නේ. මම දැන් සනාථ කරනවා පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තියෙන ලියවලි වලින්ම මම නිවැරදි කියලා. පළවෙනි කාරණය, අතුලන් මුදලි මැතිතුමා අපේ රටේ අධ්‍යාපන ඇමතිවරයා සහ උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට කටයුතු කළේ පාර්ලිමේන්තුවේ ලේකණේ අනුවම මංගාව තිනවා 1990 මාර්තු මාස 30 සිට 91 අගෝස්තු 30 දක්වා. ඒක සනාථ කරනවා මේ තියෙන ඡායාරූපයේ මේක අධ්‍යාපන මාත්‍යංශයේ අධ්‍යාපන මතුරු ඉතිහාසෙන් දලා තියෙන ඡායාරූපවල එතුමාගේ ඡායාරූපේ තියෙනවා. ඊළඟට මම සනාථ කරනවා එතුමා තමයි මේ අධ්‍යාපන කොමිෂන් සභාව පනත ගෙනාවේ කියලා 1991 අංක 19 ධර්ම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පනත. එතකොට මම හරි නෑ නෑ 88 ඉඳලානේ හිටියේ. 88 මැතිවරණයෙන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඔව් හරි. ඉතින් 88 ජනාධිපතිවරණය 89 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණය. හරි හරි. ඒක හරි. දැන් මම මේකේ හරය මෙච්චරයි. මේකේ හරය මේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පනතේ වැදගත්කමයි මම පෙන්ලා දුන්නේ. ඒ වැදගත් පනතක් ගෙනාවේ ඉතාම වැදගත් හැටියට අපි සලකන මේ රටේ ඉතිහාසයේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්. එතුමා නිකන් අධ්‍යාපන ඇමතිවරයෙක් විතරක් නෙවෙයි. එතුමා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔක්ස්ෆර්ඩ් යුනියන් එකේ සභාපති වෙලා හිටියා. එතුමා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තමයි LLM උපාධිය ගත්තේ. ඉතින් ඒ වගේ ඉතාම මේ සම්භාවනීය දැනුවත් අය තමයි මේ වගේ පනතක් ගන්න ඒ වෙලාවේ කටයුතු කළේ. එතනින් තමයි ආරම්භ වුණේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන එක. ඒක ඉතිහාසය තමයි මම කිව්වේ.
කතානායකතුමා 1988 දෙසැම්බර් 19 මේ රටේ ජනාධිපතිවරණය පැවැත්තුනේ. 1989 පෙබරවාරි 16 මේ රටේ මහමැතිවරණය පැවැත්තුනේ සමානුපාතික ඡන්ද ක්‍රමයත් එක්ක. ලලිත ඇතුළත් මුදලි මැතිතුමා පළවෙනි කැබිනට් එකේ හිටිය කෘෂිකර්ම ඇමති විදියට. ඊට පස්සේ රීෂෆල් එකක් කරා ප්‍රේමදාස මහත්තයා. ඒකෙන් තමයි 1990 ඔබතුමා කියපු මාර්තු මාසේ අධ්‍යාපන උසස් අධ්‍යාපන ඇමතිවරයා වුණේ. ඒ අතරේ 1989 නොවැම්බර් 13 රෝහණ විජේවීර ඝාතනයෙන් පස්සේ තමයි තරුණයන් පිළිබඳ කොමිෂන් සභාව පත් කළා රණසිංහ ප්‍රේමදාස මහත්තයා. ඒකේ නිර්දේශයක් තමයි ජාතික අධ්‍යාපන කොමිෂමක් ඇති කරන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ලලිත ඇතුළත් මුදලි මැතිතුමාගේ වකවානුවේ ජාතික අධ්‍යාපන කොමිෂම ඇති වුණේ. ඒක ඇති වුණේ 1990 දශකයේ. ඒක හරි. නමුත් සුසිල් ප්‍රේමජාත අධ්‍යාපන මුතුමාගේ ඊයේ කතාව ආයි රිවයින් කරලා බලන්න ඒකේ එතුමා කියන්නේ 88 කියලා. ඒතකොට 1988 වෙනකොට හිටියේ මේ රටේ අධ්‍යාපන ඇමතිවරයා විදියට අධ්‍යාපන රැකීරක්ෂා සහ යෞවන කටයුතු ඇමතිවරයා විදියට වර්තමාන ජනාධිපතිතුමා. ඒකයි ඇත්ත. ඉතින් මම දිනවකවානුත් එක්ක යථාර්ථය පෙන්වුවේ. ඉතින් මේ ටික මගේ කටපාඩමේ තියෙනවා. ඉතින් මට මේක කියන්න පුළුවන්. මම මේ රටේ මාධ්‍ය තුල දේශපාලන වැඩසටහන් කරපු කෙනෙක්. මේ සභාවේ ඉන්න ගොඩක් අයගේ ජීවිතේ පළවෙනි දේශපාලන වැඩසටහන මේ මම. ඉතින් ඒ නිසා මම කියපු දිනවකවානු වගකීමක් ඇතුව මම කිව්වේ. එච්චරයි. බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේදී කිව්වේ ඒ මම කරපු කතාව සම්බන්ධුනේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පනත. ඒක නිවැරදි කියන කාරණේ විතරයි මම දැන් සනාථ කළේ. ඒකට එකඟයිනේ. පනතර එකඟයිනේ. ගරු කතානායකතුමනි, මම අමාත්‍යංශ ප්‍රකාශනය විශේෂයෙන්ම අධ්‍යාපන පුරස්කාරක පත්‍ර අධ්‍යයන පුරස්කාරක පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ගරු විපක්ෂ නායකතුමා, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු, විපක්ෂයේ මැති ඇමතිවරු සියලු දෙනා පහුගිය සභාවාර කීපයකදීම අදහස් දැක්වුවා. තේ සඳහා ගන්නා වූ පියවර සම්බන්ධයෙන් ප්‍රවේශයක් හැටියට මම මේ ප්‍රකාශය ඉදිරිපත් කරනවා. මොකද අපි අධ්‍යාපන අමාත්‍යංශයක් හැටියටත් විභාග දෙපාර්තමේන්තුව හැටියටත් සමස්ත ප්‍රශ්නයම විමර්ශනය කරගෙන පරිශීලනය කළා තමයි මේ පිළිබඳව තීන්දුවකට එන්න තියෙන්නේ. හැබැයි මේ තීන්දුව දරුවන්ට අසාධාරණයක් නොවන හැට ගන්න ඕනේ. ඒ නිසා මේක දෙපැත්තෙම කරුණු ටික මම සඳහන් කළා. අවසාන වශයෙන් ගන්නා වූ පියවර පිළිබඳව සඳහන් කරනවා. 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම මුලින්ම යෝජිතව තිබුණේ 2023 ඔක්තෝබර් මාසදීය. එහෙත් 2022 අපොස උසස් පෙළ උත්තරපත්‍ර අගැයීම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මාස 3කට ආසන්න කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රතිඵල නිකුත් වූයේ 2022 සැප්තැම්බර් 4 දිනදීය. එහෙත් ඊට පෙර 2023 7:31 දිනවන විට 2023 අපොස උසස් පෙළ සඳහා ඇඳුම්පත් කැඳවන ලද අතර ඇඳුම්කරුවන් 324,410 ගෙන් ඇඳුම් පත්‍ර ලැබී තිබුණු අතර ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු 2023/9/18 දිනවන විට නැවත ඇඳුම්පත් 18,473 ලැබී ඇත. එම නිසා මේ වන විට ඇඳුම් කරන ලද මුළු අපේක්ෂක සංඛ්‍යාව තුන්ලක්ෂ හතලිස් දෙදාස් අටසිය අසුතුනක් වන අතර එම සංඛ්‍යාව දෙදා සුසිදකේ පෙනී සිටි තුන්ලක්ෂ තිස්දෙදා සාරසිය හය සංඛ්‍යාවට වඩා දහදාස් තුන්සිය අසු අටසිය තිස්සතක වැඩිවීමකි. අධ්‍යයන පොදු සාතිකපත්තු උසස් පෙළ දෙදා සුසිදක විභාගයේ ප්‍රතිඵල නිකුත්වීම ප්‍රමාද වීම නිසා මුලින් යෝජිත පරිදි දෙදා සුසිදුනේ අපොස උසස් පෙළ විභාගයේ දෙදා සුසිදුනේ නොවැම්බර් මස 27 වෙනි දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර දෙසැම්බර් මස 21 වෙනි දින අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් සිසුන් විශාල පිරිසක් යෝජිත විවාහ දිනය කල් දමන ලෙසට ඉල්ලීම් කරලා දා අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂා විපක්ෂ ගරු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පසුගිය දින කීපයේදීම මහජන නියෝජිතයින් ලෙස එම ඉල්ලීම පාර්ලිමේන්තුවේදී මතු කරන ලදී. ඒ අනුව විභාග පැවැත්වීමේ යෝජිත කාල වකවානුව කල් දැමීම සලකා බැලීමේදී කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. කොවිඩ් 19 හේතුවෙන් 2019 අවසන් භාගයේ 2020 හා 21 වර්ෂවල පැවැත්වූ පාසල් දිනන ගණන 50-60% වන ප්‍රතිශතයක් ගන්නා අතර එම නිසා අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පයේ ශිෂ්‍යත් විභාගයේ වරින් වර කල් ගිය අතර උත්තරපත්‍ර ඇගැයීම හා ප්‍රතිඵල නිකුත් කිරීමද කල්ගොස් ඇත. තවද විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග හා 2022 වර්ෂයේ ඇති වූ ආර්ථික පසුබෑම හා අරගල නිසාද පාසල් අධ්‍යාපනයට බාධා ඇති වී ඇත. විභාග පැවැත්වීමටද බාධා සිදු විය. මේ සියල්ලෙන් පීඩාවට පත් වූයේ පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ය. පසුගිය වකවානුවේ ඉහත කී විවිධ හේතු නිසා විභාග කල්යාම හා ප්‍රතිඵල නිකුත් වීම පමා වීම නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශය උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලාවට ඇතුළත් වීම විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම පසුගිය වසර කීපය පුරාම ප්‍රමාද වීමෙන් නියමිත වයසේදී පාඨමාලා ඇඳුම් කිරීමට තිබූ අවස්ථා පමා වී ඇත. මෙය වසරින් වසරට පමා වීම වළක්වා නියමිත වයස් සීමාවේදී විභාගවලට පෙනී සිට උසස් අධ්‍යාපන අවස්ථා හිමිකර දීම අමාත්‍යංශයේ අපේක්ෂාව විය. 2023 අපොස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මාසය දක්වා කල් දැමීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන්ද අපි මෙහිදී සැලකිලට ගත යුතුව තිබේ. ඒ අනුව එසේ කළහොත් ඒ වන විට මාර්තු 2024 මාර්තු අප්‍රේල් මාසවල පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි ජූනි දක්වා කල් දැමීමට සිදුවනු ඇත. 2023 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජූලි මාසයේදී සිදුවනු ඇත. 2024 ජූලි මාසයේදී ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ඇඳුම්කරුවන්ට මෙවර මෙන්ව මතර කාලයක් ලබා දීමට සිදුවනු ඇත. එසේ වුවහොත් 2024 අපොස උසස් පෙළ විභාගයේ නැවතත් 2024 දෙසැම්බර් හෝ 2025 ජනවාරි මාසය දක්වා කල් යනු ඇත. ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ මේ වන විට ඇති වී තිබෙන පසුබෑම නිවැරදි කර ගැනීම තවදුරටත් පමාවනු ඇත. පාසල් විභාග කාලසටහන් මෙසේ අකමැත් වීමෙන් පාසල් වාරසටහනද ප්‍රමාද වීමට ඉඩ ඇත. එමගින් පාසල්වල පළමුණු ශ්‍රේණියට දරුවන් ඇතුළු කර ගැනීමද යම් දින කීපයකින් ප්‍රමාද විය හැක. උසස් පෙළ ශ්‍රේණිය අතර උසස් කිරීම ප්‍රමාද වීම මගින් 11 සහ 12 ශ්‍රේණිවල ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් මගින් යම් කාලයක් රැඳී සිටීම හේතුවෙන් පන්ති කාමර ඉඩපඩ ප්‍රශ්නයේද ඇතිවනු ඇත. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයේද ප්‍රමාද වේ. විදේශීය විශ්වවිද්‍යාලවල ඇතුළත් වීමේ අවස්ථා අහිමි වීම සහ විදේශීය විශ්වවිද්‍යාල මගින් ලැබෙන ශිෂ්‍යත්ව අහිමි වීමේ ඉඩකඩක් ඇත. අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත බඳවා ගන්න ලබන ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව, ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව වැනි පාඨමාලා සඳහා ඇතුළත් වීමේ අවස්ථාද ප්‍රමාද විය හැක. දැනටමත් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති ආයතනික විභාග රාශියක්ද ප්‍රමාද වීම නිසා රාජ්‍ය අංශයේ බඳවා ගැනීම, පුරප්පාඩු සඳහා වන බඳවා ගැනීම පමා විය හැක. උසස් පෙළ විභාගය සඳහා දරුවන් වයස 18 පමණ පෙනී සිටි වූවද පසුගිය වකවාන තුළ වසර 3 ඇති වූ තත්ත්වය නිසා එය 18 ඉක්මවා ගොස් ඇත. කෙසේ වෙතත් මුලින් සඳහන් කළ කරුණු අනුව ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම හා ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අඳුම් කළ අපේක්ෂක සංඛ්‍යාව පෙර වසරවලට වඩා අයදුම්පත් 18,473 ලැබී තිබීම සලකා බැලීමේදී විභාගයේ සූදානම් වීමේ කාලයේ ප්‍රමාණ නොවීමෙන් විය හැකි අසාධාරණය සැලකිල්ලටගෙන පාසල් වාරසටහනට අගතියක් නොවන ලෙස යෝජිත අපොස උසස් පෙළ 2023 පැවැත්වීමේ දිනවකවානු සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇති අතර ඒ අනුව විභාග කොමසාරිස්තුමා විසින් සංශෝධිත දිනය නිශ්චිත වශයෙන් ලබන සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇත. කෙසේ වෙතත් අපොස උසස් පෙළ විභාගයට මේ වන විට සූදානම් වී සිටින දරුවන් විශාල පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන් මෙම විභාගයේ තවදුරටත් කල නොදමන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශ හා භාගත් පාත්මෙන්තුවට විවිධ ආකාරයෙන් සහ WhatsApp මගින් ඉල්ලීම් කර ඇති බවත් මෙහිදී මා මේ සභාවට දැනුම් දෙන අතර මේ ගන්නා වූ ක්‍රියාමාර්ගය නිසා තවත් ඉඩකඩ ප්‍රමාණයක් පළවෙනි වතාවට පෙනී සිටින දරුවන්ටද ලැබෙන නිසා අසාධාරණ විය හැකි දරුවන්ගේ ඒ අසාධාරණය වළක්වා ගැනීම මූලික අරමුණක් ලෙස මේ ආකාරයෙන් කටයුතු කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහයෝගය ලබා දීලා තිනවා. මම මුලින් සඳහන් කළා වගේම මම මෙහිදී දිනවකවානු ප්‍රකාශ කරන්නේ නැහැ. ඒකට හේතුව එහි සම්පූර්ණ වගකීම තිබෙන්නේ විභාග දෙපාර්තමේන්තුව නිසා. ලබන සතියේදී සංශෝධිත දින විභාග කොමසාරිස්තුමා විසින් ප්‍රකාශයටපත් කරන ඇත.
බොහොම ස්තුතියි. වරප්‍රසාද ප්‍රශ්න ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙතුමා. කරුණාකරලා විවාදයකට ගන්නවා. ඈ දැන් මේ
හෝ ගරු ඇමතුමා දැන් සතුට වෙනවා. මොකද ඔය කියන බොහෝ දේවල් මම හිතන්නේ නැහැ වෙනවයි කියලා. නමුත් ඔබතුමා මේක කල් දැමීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙන අතර දැන් ප්‍රතිඵලාවේ පරක්කු වෙලානේ ඇමතුමා. එතකොට දෙවෙනි වර ඉල්ලන අයට මේ ඊළඟ විභාගයට ඉල්ලන අයට අයදුම් කරන්න කාලයක් කල් දාලා දීලා තියෙනවද? අලුතින්
අයදුම්පත් නැවත ලැබෙන්නේ
මේ ප්‍රතිඵල ආවට පස්සේ.
ආවට පස්සේ 10,000ක් ලැබිලා තියෙනවා.
ප්‍රතිඵල ආවට පස්සේ.
ආ එහෙමනම් ඒක මගේ ප්‍රකාශයේ තියෙනවා. නෑ එහෙම වෙන්නේ නෑනේ. ඒ දෙවෙනි ප්‍රතිඵල ලැබුණාන් පස්සේ දෙවෙනි මතාව හෝ තුන්වෙනි මතාව හෝ අයදුම් කරන දරුවන්ට කාලය ලබා දුන්නා. එතකොට 18 වෙනිදා වෙන විට ඒ අය අයදුම් කළා. ඒ කම්පියුටර් එකෙන් ඕපන් කළානේ තින්නේ ගරු මන්ත්‍රීතුමා. එතකොට ඒ දීලා තියෙන කාල සීමාවේදී ඒගොල්ලෝ ඔන්ලයින් ඇප්ලයි කරනවා. ඒ කරපු සංඛ්‍යාව තමයි මම දැනුම් දුන්නේ 18,000ක් පමණ අයදුම් කළා තියෙනවා ප්‍රතිඵල නිකුත් වුණාන් පස්සේ. මොකද නෑ තුමාට අදහසක් කියන්න තියෙනවා.
ඔව්
අධ්‍යාපනතුමා
කියන්න.
හරි අධ්‍යාපනතුමා දැන් ප්‍රතිඵල එනවත් එක්කම 18,000ක් ඉල්ලුවා. ඒක සත්‍යයි. ඒ දරුවෝ ඉල්ලුවේ නොවැම්බර් මාස විභාගයේ තියෙන තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් කියන මට්ටමේ දරුවෝ. ඉතින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මන්ත්‍රීවරුන්ගේ හඬත් දරුවන්ගේ හඬත් දෙමව්පියන්ගේ හඬත් රටේ හඬත් කන්දීම පිළිබඳව. ඔබතුමාගෙන් මම ඉල්ලන්නේ දැන් මේ කල් දැමීම තත්ත්වය තුළ තව පිරිසක් ඉඳී ඉල්ලන්න. පොඩක් සානුකම්පිතව හිතලා. ඒ අයටත් පොඩි අවස්ථාවක් දෙන්න කතා නැගෙනවා. මොකද මේ දරුවන්ගේ ජීවිතනේ. අපි ඊට පස්සේ මේක ඔබතුමා දැන් මේ අවුරුද්ද අපි හිතනවා ඔබතුමා පෙබරවාරි විතර මේ විභාගෙ තියයි කියලා. විභාග දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා පෙබරවාරි කියන්නේ හොඳ තීන්දුවක්. ඉන් පස්සේ ඊළඟ දැම්මම නිවේදනය කරන්න ඊළඟ අවුරුද්දේ විභාගයේ දෙසැම්බර් වලට විතර ගන්න. එහෙම කළා 20 25 වෙනකොට ආයි ඔබතුමා ක්‍රමිකව මාස 2 ගණන්ලා 20-25 දී හරි 26 දී හරි අගෝස්තු වලට ගේන්න.
ඔබතුමාගේ යෝජනාව හරි මට තේරෙනවා. ඔබතුමාගේ යෝජනාව දැන් නවතවතාවක් කල්න නිසා මෙතෙක් නොඉල්ලපු තව පිරිසක් ඉල්ලන්න ඉඩ තියෙනවා. ඒකට ඉඩ දෙන්නයි කියන එක විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න. ඒතර ඒක ඕපන් කළාම දින 2-3 දුන්නාම ඒගොල්ලන්ට පුළුවන් අවශ්‍ය නම් ඉල්ල.
බොහොම ස්තුතියි. බඳුරු මොනවද? ඔව් අධ්‍යාපන මෙතුමා.
චැනල් 4 නාලිකා විසින් පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව විකාශනය කරන ලද වැඩසටහන මගින් එල්ල කරන ලද චෝදනා විමර්ශනය කිරීම සඳහා තේරීම් කාර සභාව පත් කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙකු විසින් අත්සන් කරමින් 2023/09/19 දින ගරු කතානායකතුමා වෙත ඉල්ලීමක් කර ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කාර්යක සභාව පත් කිරීමෙන් පසු සිදු කිරීමට කටයුතු කරනු ඇත. ඉල්ලීම් කරන ලද ලේඛනයත් ඔබතුමා වෙත නිකුත් කරන ද ලබා දෙන ලද එම ලේඛනයත් මේ අවස්ථාවේදී මා සතුව තිබෙනවා. ඉතින් තේරීම් කාර්ක සභාවකදී පුළුවන් ජනාධිපති කොමිෂන් සභා පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවෙන් දුන්න වාර්තා මේ සියල්ලම කැඳවලා ඒ ටික පරීක්ෂා කරන්න හිටන් ඊට පස්සේ ඒවා සාක්ෂි බවට පරිවර්තනය කරන්න අවශ්‍ය නම් නීතිපතිතුමා මාගින් කටයුතු කරන්නත් හැකියාවක් තිබෙනවා.
හරි. ඔව්. ඉක්මන් කරන්න ඕනතුන්.
අස්කු වාරයෙන් පස්සේ මලල්ගොඩ කොමිෂන් එකේ වාර්තාවක් තිබ්බයි ක්‍රියාත්මක වුණේ නැහැ. ජනාධිපති කොමිෂන් වත් තිබ්බයි ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට පාර්ලිමේන්තු දේනිකාරක සභාවත්ව ඒවා ක්‍රියාත්මක කළත් මම මට විඩාඩියක් දෙන්න. දැන් මේ රජයයි පොදු ජන එක්සත් පිරිවර රජයයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබලා තියෙනවා මේ කමිටිපත් කළා තීන්දුව ආවයින් පස්සේ ක්‍රියාත්මක කරනවා. උගත් පාඩම් කොමිෂන් ප්‍රකෝදුරේ ඒක ඒ වார்த்தාව කවුරුත් පිළිගත්තා. එක්සත් ජාතීන් පිළිගත්තා, අපි පිළිගත්තා ඒ ක්‍රියාත්මක කිරීමේ. ඉතින් මේ කල් මරන්නේ නැතුව දැන් පෙනුනනේ ඊයේ දැක්කනේ ආරක්ෂක බැතුමා කිව්වා නිලත ජයවදනගේ නම ජනාධිපති කොමිෂන් වார்த்தාවක් නැහැ කියලා. මේ දැනුම තමයි මේ දැනුම. ඒකයි මම කියන්නේ අපි කඩගාටු වෙනවා. එතකොට මේ හදන්නේ කල් මරන්න. අපේ මොකද වර්තමාන ජනාධිපතිතුමා අපිත් එක්ක හිටියේ ඔය කල් මරන්න බොහොම දක්ෂයි. අපි දන්නවා අපි එතුමත් එක්ක අපට අපි යන්නේ. නමුත් මේ කල් මරන්න දැන් කවුරුත් කියන්නේ මේ ලංකාවේ පත් කරන කොමිෂන් කමිටුකට විශ්වාසයක් නැහැ. එතකොට විශ්වාසයක් නැහැ නිකන් නිරපරාධේ කාලේ නාස්තිකල කාවත රවට්ටන්න දන්නේ හුමායි ගොයින්ටු ඩිසීව්. මේ කල් මරන්න කරු කතා නැහැ එතුමා. අපි මේවට විරුද්ධයි. අපි කියන්නේ බබ ඔබතුමාට කියන අවංකවම දේශීය පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් කෙරුව නැත්නම් මේක ජාත්‍යන්තරයට යනවා. එතකොට ජාත්‍යන්තර පරීක්ෂණ දෙකයි. යුද්ධය අවසන් කාලේක යනවා. ඔක්කොම ඉතු එක ඉවරයි කියලා ඒක ඉවර නෑ. ගිය අවුරුද්ද සල්ලි මේක ගෙරුවා. ඔෆිස් එකක් හැරියා. අර යුද්ධයෙන් පස්සේ අස්කර පොඩ්ඩක් අහගෙන ඉඳ. යුද්ධයෙන් පස්සේ අස්කර වරේ මේජර් ජෙනරල් ඔක්කොම ඉතර සාක්ෂි දෙනවා අපිට විරුද්ධව. ඒකත් යනවා. දැන් මේකත් යයි. ජාත්‍යන්තර පරීක්ෂණ දෙකයි. ආයෝජන ලංකාවට එයිද? ආයෝජන ලංකාවට එයිද? ඉතින් මේක කල්පනා කරලා නිකන් ඌව පත් කළා. නිකන් මුළු රටම අසීරුතාවකට පත් කරන එකයි.
ඔව් අධ්‍යාපන මන්ත්‍රීතුමා.
ඔබතුමා වෙත මන්ත්‍රීවරු 20කට වැඩි පිරිසක් අත්සන් කර දෙන ලද එම යෝජනාවේ අවසාන වගන්ති දෙකේ තින්නේ එම තේරීම් කර සභාව මන්ත්‍රීවරන් 11 දිනකින් සමන්විත යුතුව අතර එහි වාර්තාව මාස දෙකක් ඇතුළත ලබා දිය යුතුයි කියලා තමයි එකින් ඉල්ලන්නේ. සා කල්මැරීමක් එයින් යෝජනා කරන්නේ නැහැ. ගරු කථානායකතුමනි පොඩක් ඉන්නකෝ. ප්ලීස් I will explain it. ගරු කථානායකතුමනි ජනාධිපති කොමිෂන් සභා පත්කරන plan දෙකක් තියෙනවා වර්ග. එකක් විශේෂ ජනාධිපති කොමිෂන් සභා. අනිත් එක සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභා. එතකොට සාමාන්‍ය ලෙස පත්කරනා වූ කොමිෂන් සභාවකින් පුළුවන් ඒ ඉදිරිපත් කරනා වූ සාක්ෂි ඒ ආකාරයෙන් අරගෙන උපුටාගෙන කටයුතු කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට. හැබැයි අනිත් ජනාධිපති කොමිෂන් සභාවක් වෙත ඉදිරිපත් වෙන කරුණු ඒ කරුණු ලබා ගත්තාන් පස්සේ ඒවා සාක්ෂි බවට පරිවර්තනය කළ යුතුයි. එතකොට එහි තියෙන ඒවා නැවතවතාවක් එහි තියෙන සාක්ෂිකරුවන් කැඳවලා සාක්ෂි සටහන් කළා. ඒ සාක්ෂි ටික නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒ සාක්ෂි සියල්ල පරිශීලනය කළා. කරුණු සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් කෙනෙක් සලකා බැලීමෙන් පස්සේ තමයි නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා පත්‍ර ගොනු කරනු ලබන්නේ. ඒක විශාල වෙහෙසකර කාර්යයක්. ඒ වගේම දීර්ඝ කාලයක් ගත වෙන කාරණයක්. ඉතින් ඒක නිසා තේරීම් කාර්ක සභාවකත් පුළුවන් තේරීම් කාර්ක සභාවට ඉදිරිපත් වෙන කරුණු නීතිපති දෙපාර්තමේන්තුවේ යවුවහන් පස්සේ ඒ ක්‍රියාදාමය අනුගමනය කරන්න. ඉතින් ඒක නිසා මම මෙහිදී සඳහන් කරන්න ඕනේ මේ සිද්ධිය වෙන අවස්ථාවේදී මම නම් ආණ්ඩුවක පාර්ශ්වකාරයක් නෙවෙයි. ඒ වෙලාව වෙනකොට. හැබැයි විපක්ෂයේ ඉන්න බොහෝ දෙනා ඉන්නවා ඒ අමාත්‍ය මණ්ඩලයේ ඒ වෙලාවේ ඇමතුරුනට හිටපු අය. අපි දැක්කා කොහොමද කියලා ප්‍රහාරය සිදු වුණාන් පස්සේ පසුදා ඇමතුරු 10ක් 15ක් විතර ඇවිල්ලා ප්‍රවෘත්ති මේ මාධ්‍ය ප්‍රකාශනය කරපු හැටි මාධ්‍යයට මුහුණ දුන්නේ හැටි ඒ සියල්ලම මේ රටේ ජනතාව දන්නවා. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න මේ අපි කාටත් අවශ්‍ය වෙන්නේ මේ වෙච්ච සිදුවීම ඒකේ සත්‍ය සොයාගෙන ඒ සත්‍ය ලෙස වර්ධිකරුවන්ට දඬුවම් කිරීම සඳහා මේ වින්දිතයන්ට යම් සහනයක් ලබා දීම කියන කාරණේ වැදගත් වෙන්නේ. ඉතින් ඒ සඳහා කොමිෂන් කීයක් පත් කළා? තේරීම් කාර්ය සභාව කීයක් පත් කළා? එහෙදිරි ඉදිරිපත් වෙන සාක්ෂ්‍ය අනුව තමයි මේ පිළිබඳව තීරණය ගත යුතු වෙන්නේ. ඉතින් ඒක නිසා මෙහිදී මම සඳහන් කරන්න ඕනේ මේ ආණ්ඩු පක්ෂ විසින් තේරීම් කාර්ය සභාව ඉල්ලා තින්නේ කාලය මරන්න නෙවෙයි. නිශ්චිත කාල සීමාවක් තුළදී ඒ සියලු කරුණු ටික අරගෙන නීතිපතිතුමාට එවලා මේක කඩිනම් කළා මේ කාරණය සත්‍ය සොයාගෙන අවසාන දක්වා ගෙන යන්නයි කියන කාරණය.
හරි. පාස් මොහාවේ සිල්ව සාක්ෂිකාරයෝ රට ඇරලා රටඇරලා අයිපි බණ්ඩාර රට ඇරලා
ඒක අපේ පොයින්ට් එකක් නෙමෙයි
දැන් දැන් ප්‍රමාද වැඩි දැන් දැන් තියෙන සාක්ෂි මත පීවර ගමු දැන් enough evidence
හරි it's okay බඳුරු ගුණාදෙන මැතිතුමාගේ වරපාද ප්‍රශ්න ඉදිරිපත් කරන ඉක්මනට
ගරු කතානායකතුමනි මේක පසුගිය දිනයන්හි ඇතැම් මාධ්‍ය ආයතනවල මාධ්‍ය වැඩසටහන් මගින් මා සම්බන්ධ අසත්‍ය ද්වේෂ සාගත අපහාසාත්මක වෛරය උද්දීපනය කරන කරුණු රාශියක් ප්‍රචාර වී ඇත. එම දිනයන් හා අදාළ තොරතුරු කීපයක් මේ සමග දක්වනවා. 2023/01 YouTube කැමුදිත නිවුස් බ්‍රේක් දුම්රිය රියදුරෙක් වන ඉන්දික දොඩංගොඩ සමග කැමුදිත සමරවික්‍රම මහතා පවත්වපු සාකච්ඡාව නැරඹුම් වාර 59511 2023/09/13 වෙනිදින හිරු ටීවී පත්තරේ විස්තරේ 6:25 මීඩියා ෂෝවලට රැවටිච්ච කාලේ ඉවරයි බන්දුල ඇමෙත්තුමා 2023/09/14 වෙනි දින හිරු ටීවී පත්තරේ විස්තරේ 6:25 දුම්රිය රියානතුරෙන් මියගිය සිසුවාට ලක්ෂ 5ක වන්දි පිළිබඳ විවේචන 2023/09/14 වෙනි දින හිරු ප්‍රවෘත්ති 11:55 ඉන්දික දොඩංගොඩ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මම ටෙන්ඩර් කැඳවීම් වලින් තොරව ඉන්දියානු සමාගම් සමග ගනුදෙනු කරමින් විශාල වංචා දූෂණ අක්‍රමිකතා කරලා මේ අමාත්‍යාංශයට පත්වෙච්ච දූෂිතම වංචාසාගත ඇමතිවරයා ලෙසත් ඒ සමාගම විසින් මගේ නිවසට බෑග්වල දාලා රුපියල් කෝටි 5ක මුදලක් ගෙනහල්ලා බාර දුන් බවත් ඒ පිළිබඳ සියලු දත්ත ඔහු සතුව ඇති බවත් මේ හිරු ටීවී ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය කළ අතර හිරු ප්‍රවෘත්ති 6:55 වෙනිදා දුම්රිය රියදුරු ඉන්දික දොඩංගොඩගේ මාධ්‍ය හමුව සහ 2023/09/14 වෙබ් නිදස නිවුස් බන්දුලට ඇටැක් එකක් දුම්රිය සමිති කියයි 2023/09/14 නෙත් FM නිවුස් චිප් 1 අධිකාරියක් බවට පත්කරන්න දඟලන්නේ ඇමතිවරයා 2023/09/14 නෙත් FM නිවුස් චිප් 2 හොරකම් නෑ කිව්වට එතුමාගේ හොරකම් ඕනේ තරම් ඊයත සඳහන් තොරතුරු අඩංගු DVD තැටිය අංක 1 ලෙස නම් කර එම තැටිය මේ සමග මම සභාගත කරන අතර ගරු කතානායකතුමනි ඔබතුමාත් ඉගෙනුම ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධිය පන්ති සාමාර්ථ්‍යයක් සහිතව ලැබපු මම ශිෂ්‍යත්වයක් ලැබලා බීජින් ෆොරින් ස්ටඩිස්
ඔය ඉන්දික දොඩංගුට කියන්නේ තමුන්නාසලා ගුරුතිය සමති නායකයා. අපි නෙවෙයි කියන්නේ. එයා තමයි තමුන්නාසලේ චෝදනාව දාන්නේ. අපි නෙවෙයි.
ඉතින් සභාපතිතුමනි ගරු කතානායකතුමනි මට විතරක් නෙමේ මේ ගරු සභාවේ ඉන්න සියලුම මන්ත්‍රීතුමන්ලට මේ රටේ මාධ්‍ය විසින් ඉතාම සොයා බැලීමකින් තොරව වගකීමකින් තොරව කිසිදු සාක්ෂියකින් තොරව මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න සියලු දෙනා හොරු වංචාකරු දූෂිතයෝ මේ පාර්ලිමේන්තුව ඉතාම දරුණු ලෙස හැල්ලුවට අපහාසයට ලක්කරන ප්‍රකාශන කරනවා. මම 1989 මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ ගරු සභාවට පත් වෙලා මේ සභාවේ ගෞරවය ආරක්ෂා වෙන ලෙසත් රටේ ගෞරවය ආරක්ෂා වෙන ලෙසත් විශාල ජාතික මෙහෙවර ප්‍රමාණයකට දායක වෙච්ච ඇමතිවරයෙක්. එහිදී අපි මේ රටේ ජනතාවගේ වස්තුව නූල්පොටක්වත් හොරකම් කළ නැති අතර 150කවත් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා නම් මම මේ පාර්ලිමේන්තුව තුලත් ඉම්පිටතත් කියලා තියෙනවා ඔප්පු කරන ඕනෙම වෙලාවක. මේ රටේ මගේ දරුවෝ කවුරුත් දේශපාලනය කරන්නේ නැහැ. මම පමණයි අවසාන වතාවට මේක කරන්නේ. මේ පිළිබඳ ඔප්පු වුණොත් මේ පාර්ලිමේන්තුවේ පමණක් නෙමෙයි මේ සදාටම දේශපාලන ක්‍රියාවලියෙන් අපි ඉවත් වෙනවා කියලා. එසේ තියෙද්දි ඒ බව දැන දැනත් මාධ්‍ය ආයතන විසින්
මෙසේ කිරීමෙන් 1900 එම කරුණු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව මාගේ වරප්‍රසාද කටබී ඇති බව විශ්වාස කරනවා. ඒට හේතුව කතානායකතුමනි, මම මේ පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප පවා මේ සම්පූර්ණ යුද්ධය තියෙන කාලේ පාර්ලිමේන්තුව විසින්ම අපි වෙනුවෙන් අපි අරමුදලට බැර කළා. මගේ ජීවිත කාලයේ කිසිම දවසක ඇමති නිල නිවසක ඉන්නේ නැතුව, ඇමති නිල නිවසක් වෙනුවෙන් වතුර බිලක්, ලයිට් බිලක් මේ කවදාක්වත් අය කරන්නේ නැතුව ඉඳලා, ඒ අපි අපේ පුද්ගලික ආදායම් බදු ගෙවන සල්ලි වලින් ලක්ෂ 100ක් වෙන් කරලා ඉතුරු අයගේ මුදල් අරන් ප්‍රඥා බන්දු ශිෂ්‍යත් අරමුදල ඇති කරලා, අපි මේ රටේ සුවහසත් දරුවන්ට ලක්ෂ ගණනකට උගුරට ලේ රා දැන්නකම්, මේස් බැනීමට දාඩිය උරනකම් මේ අපි දන්න දේ උගන්නලා ඒ අය ආචාර්ය මහාචාර්යවරු හා විද්වතුන් බවට පත් කළා. එහෙම අපාසාත්මක ලෙස හැසිරීම තුළින් මේ පාර්ලිමේන්තුවටත් හොඳ නෑ, මටත් හොඳ නෑ, ඔබතුමා ඇතුළු මේ ගරු සභාවටත් හොඳ නෑ. මෙලෙසින් අපාසාත්මක වෛරසාගත ප්‍රකාශන මාධ්‍ය හරහා කිරීම. එනිසා මම ඔබතුමාගෙන් කරුණාකර ඉල්ලා සිටිනවා මේ සඳහා කළ හැකි උපරිම දේ කිරීම සඳහා වරප්‍රසාද කමිටුවට මේ ප්‍රශ්නය යොමු කරන්නට කාරුණික වෙන්න.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී පනත් කෙටුම් පත්තා යෝජනා සභානායකතුමා යෝජනා අංක 1
අවසර දික් කරගන්න.
දහවල් පැයභාගේ අපි විවාදයට ගමු.
ගරු
කතාවසින්
ගමු.
අපි හැමදා අපිල්ලන්නේ මේ වටේ
හවසට දික් කර ගමු. දහවල් කෑම පැයභාගේ දෙමුගුද මේ
කාර්යමණ්ඩලය
එහෙම ඒකත් හොඳයි. ආහාර ගන්නවත් වෙලාව.
පැයක් ගමු ඇන්දෑවට.
පැයභාගේනේ හවසට දික් කරගමු.
ගරු නිවාසනාව. ගරු ගරු කතානායකතුමනි, මම සභානායකතුමත් එක්ක කතා කෙරුවා. දැන් දින නියමයක් නොමැති යෝජනා පිළිබඳ දැනුම් දීමක් තියෙනවා. මම සභානායකතුමාට කතා කෙරුවා. ඒකේ අපේ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් කරන ලබන පාර්ලිමේන්තු කාර්ක සභා නියෝජනය తాවකාලික අත්හිටීම සඳහා යෝජනාවක් අපේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒක හෙට ගන්න ඔබතුමාගේ අවසරය.
අපිට ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි, ප්‍රධාන වැඩ කටයුතු
ආරම්භෙදි
පනත් කෙටුම්පත්
සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත්.
සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන 101 වන අධිකාරිය වූ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දිනවර කියම් කවදාද?
8 දින.
සභානායකතුමා අංක 2.
ගරු කතානායකතුමනි, අංක 2 යෝජනාව මම ඉදිරිපත් කරනවා.
සභායකංගද?
ආයි.
අංක 3 යෝජනාව.
ගරු කතානායකතුමනි, අංක 3 යෝජනාව මම ඉදිරිපත්
කරනවා. සභායකංගද?
ආයි.
දින නියමිත කටයුතු අංක 1 ඉදිරිපත් කිරීම. අග්‍රාමාත්‍යතුමා
කල්තැවීම තියෙනවා.
රාජ්‍ය
යෝජනා අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂාංක 1 ඉදිරිපත් කරනවා.
සභායකංගද?
ආයි.